ඔබගේ හිසකෙ සියල්ල පවා ගණන් කොට ඇතැයි පවසන ජුමන කිතු සම්දුන්ගේ ආදරයත් කරුණාවත් රැකවරණයත් ආශිර්වාදයක් ඔබ සමග වේවා. මිහිතලයට මොහොතක්
වඩු කුරුල්ලා. කුරුළු ලොවේ ලස්සනම කූඩු හදන්නා ලෙසින් කා අතරත් ජනප්‍රිය පක්ෂිය වන්නේ වඩු කුරුල්ලායි. වඩු කුරුල්ලාගේ නිජබිම ඉන්දියානු උප මහද්වීපය හා දකුණු ආසියානු කලාපයයි. ශ්‍රී ලංකාව තුළ මොවුන්ව වියලි කලාපයේ හා තෙත් කලාපයේදී දැකගන්න පුළුවන්. වඩු කුරුල්ලා හදන කූඩුවේ තියෙන කලාත්මක භාවය නිසාමයි මෙම පක්ෂියාට කුරුළු ලොවේ වඩුකුරුල් කියන නම යෙදුනේ. ඒ වඩු කුරුල්ලා නිර්මාණාත්මක ලෙසින් කූඩුවක් හදන්නේ කිරිල්ලියන් ආකර්ෂණය කරගැනීම සඳහා වෙන නිසයි. ශ්‍රී ලංකාව තුළ වඩු කුරුළු විශේෂ දෙකක් සිටිනවා. එයින් එක් විශේෂයක් වන්නේ පන් වඩු කුරුල්ලායි, අනෙක් විශේෂය රුක් වඩු කුරුල්ලායි. අපි සුලභව දකින පහළට එල්ලා වැටෙන දැකුම් කළු වඩු කුරුළු කූඩුව සදන්නේ රුක් වඩු කුරුල්ලායි. එක් ගසක් මත විශාල කූඩු ප්‍රමාණයක් තනන රුක් වඩු කුරුල්ලා රංචු වශයෙන් දිවිගෙවනවා. ඒ කූඩුවට ඇතුළු වෙන විවරය තියෙන්නේ පහලිනුයි. රුක්වඩු කුරුල්ලා අවුරුද්ද පුරාම වර්ගය බෝ කරන අතර මොවුන්ගේ බිත්තර සුදු පැහැති. රුක් වඩු කුරුල්ලාගේ උඩුකය දුඹුරු පැහැති සහ ලය කොටස හා හිස කහ පැහැති. ශරීරයේ යටිපෙත්තේ සුදු පැහැයක් දකින්න පුළුවන්. එසේම මොවුන්ගේ මුහුණේ පැහැදිලි ලෙස ඇහි බැමක් පෙනෙන්නට තියෙනවා. පන්ගාල් ආශ්‍රිතව පන්වඩු කුරුල්ලන් දිවිගෙවනවා. පන්වඩු කුරුල්ලා කූඩුව තනන්නේ වෙනස් ආකාරයකිනුයි. ඒ පන්ගස් දෙකක් හෝ තුනක් අතර තෘණ කෙඳ යොදාගෙනයි. මොවුන් බිත්තර දමන්නේ පෙබරවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාල සීමාවේදී. පන්වඩු කුරුල්ලාගේ ශරීරය දුඹුරු පැහැති වන අතර ලය පෙදෙස්සේ තද දුඹුරු පැහැති ඉරි තුනක් දැකගන්න පුළුවන්. කුරුළු ලෝකයේ සිටින කුරුල්ලන් අතරින් වඩු කුරුල්ලා කියන්නේ ස්වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයක්.
දවසේ මෙනෙහි කිරීම. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, යම් වේදනාවකට හිමිකම් නොකියන මිනිසෙකු සොයා ගන්නට බෑ. ජේසු සමිධාරණ උත්ථානයේ අත්දැකීම මගින් මුළු ලෝකෙම ගලවා ගත්තේ වේදනා සාගරයක් පසු කිරීමෙන් අනතුරුයි. සෑම උපතක්ම වේදනාවක් තුලින් සිදුවන්නේ. රත්තරන් මිල අධික වන්නේ එහි රත්තරන් ගුණය අනුවයි. රත්තරම් නම් ලෝහය අධික උෂ්ණත්වයක් යටතේ ගින්නේ දවා කෝප තුල පදම් කරනවා. සුවඳ ලාටු කට්ටකුමංජල් වැනි දෑ සුවඳ දුම්බවට පත්වන්නේ රන් පැහැ ගැන් වූ ගිදි අඟුරු මතදී. එසේම අපගේ එදිනදා ජීවිතවල ජීවිත වේදනාවන් සදාතනික ජීවිතයට පිවිසීම සඳහා මාර්ගයක් බවට අපි පත් කරගත යුතුයි. එය අපට තනිව කළ නොහැකි. ඒ සඳහා අපට ඉහලින් වර ප්‍රසාදය නම් ශුද්ධාත්ම ස්පිරිතුව අවශ්‍යයි. ඒ සඳහා අපි දෙවිඳුන් වෙතට හැරෙමු. උන්වහන්සේගේ වරම් පතමු.
සවියෙන් මා යලි නංවා වඩින්න දෙවි සමිදේ වඩින්න දෙවි සමිදේ සවිමත් ලීලා සැහේ සමිදේ ඔබේ වරම් මට මේ දිවි කතර පුරා පාළුව තනිකම මකා දමා ඔබ හා සමග සදා සරලි මුමුණාන්නට නිබඳ දිරි ලැබේ මා දුබලයි සමිදේ මා දුබලයි සමිදේ ඔබේ සවියෙන් මා යලි නංවා වඩින්න devi samide wadin devi samide ලස්සන බලන්න මගේ මහත තිලින කලේ හැම හමු වීමක ඔබ දුව දකින් ගුළු හද විවර කරේ සතුටින්මා පිරවු මිතුරන් අතරේ සිනහව වුව මැන සිනහස හද බැඳු මා දුබලයි සමිදේ මා දුබලයි සමිදේ සවියෙන් මා යලි නංවා වඩින්න දෙවි සමිදේ වඩින්න දෙවි සමිදේ
පෙමින් බැදුණු හද මල් පුබුදා සසුන් කිතේ අස්වනු සරු කරන
හිතවතුනි කිතුණු කැඩපත වැඩසටහන සඳහා අප ප්‍රස්තුත කරගනු ලබන්නේ ජුදා වංශය යනු කවුරුන්ද? ඔවුන් ඇයි මේ තරම්ම වැදගත් වන්නේ? ඔවුන් කොහෙන්ද පැමිණෙන්නේ? ඒ පිළිබඳව ඔබ දැනුම්වත් කරන්නේ මහාචාර්ය ඇන්ටන් මීමනයි.
ජේසු පිළිතයි බයිබලයේ එන ඒ කේන්ද්‍රීය ජන කොටස වූ ජුදා වංශය කියන්නේ කවුද? ඔවුන් කොහෙන්ද එන්නේ? ඒ වගේම ඇයි ඔවුන් එතරම්ම වැදගත් වෙන්නේ? ඇයි අපිට බැරිද වෙන ජාතියක් ගැන කතා කරන්න? වෙන ජාතියක් හරහා දෙවියන් වහන්සේට බැරිද තමන් වහන්සේගේ ඒ දූත මෙහෙවර කරගන්න? ඇයි මේ එක ජාතියකට මෙතරම් වැදගත්කමක් දීලා තියෙන්නේ? අපි ඉස්සෙල්ලා බලමු පැරණි ගිවිසුමේ කොහොමද මේ ජුදා වංශය පැමිණෙන්නේ කියන එක. දැන් ඒ සඳහා අපි යන්න ඕන ටිකක් අතීතයට යන්න ඕන. ඈත අතීතයට ගියාම අපිට හමු වෙනවා එක චරිතයක් නෝවා කියන චරිතය. එහෙම නැත්නම් හිබ්‍රු භාෂාවෙන් නෝවාහ් කියන චරිතය. මේ නෝවා අපි දන්නවා නෝවාට ඉඳියා පුතුන් තිදෙනෙක් ඉඳියා. ඒ පුතුන් තිදෙනා තමයි ෂෙම්, හම් සහ ජපෙත් කියන පුතුන් තිදෙනා. දැන් මේ තුන් දෙනාට බිරිඳවරු තුනක් තුන් දෙනෙක් ඉඳියා. ඒ වගේම ඒ මහා ජලගැල්මෙන් පසු ඒ ජලගැල්මෙන් ඔවුන් කොහොම හරි බේරුණා. මේ අට දෙනා නෝවා, ඔහුගේ බිරිඳ සහ පුතුන් තිදෙනා සහ ඔවුන්ගේ බිරිඳවරු. ඊට පස්සේ මේ තුන් දෙනාගෙන් විශාල වංශයක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ ගැන අපිට කියව ගන්න පුළුවන් පැරණි ගිවිසුමට ගියාම. විශේෂයෙන්ම 7 8 9 පරිච්ඡේද දක්වා ඒ විස්තරය එනවා. මේ තුදෙනාගෙන් ආව විශාල වංශයක්. එහෙම නැත්නම් යම්කිසි විදිහක ප්‍රධාන ජන වාර්ගික කණ්ඩායම් තුනක් ඇති වුණා. අපි ඉස්සෙල්ලා බලමු මේ හම් කියන කෙනාගේ. පුතාගෙන් ඇති වුණු ජනවාර්ගික වංශය ඔවුන්ට කියනවා හමිටික්වරු කියලා අපි කියනවා. ඒ හමිටික්වරු පදිංචි වුණේ මූලික වශයෙන් උතුරු අප්‍රිකාවේ රටවල්වල. දැන් අදට ඔවුන්ගෙන් පැවත එන ඒ හමිටික්වරුන්ගේ රටවල් තියෙනවා. ඒ රටවල් තමයි දැන් අපි ගියෝතින් උතුරු අප්‍රිකාවට අද ඊජිප්තුවේ වැසියන්. ඊට පස්සේ ඇල්ජීරියාව කියන රට. ඊට පස්සේ ටියුනීසියාව කියන රට. ඊට පස්සේ ලිබියාව කියන රට. ඊට පස්සේ සෝමාලියාව, ඉතියෝපියාව, ඊට පස්සේ ওই චැඩ් කියන රාජ්‍ය, ඒ වගේම ඉතියෝපියාවෙන් වෙන් වුණු නව රාජ්‍යයක් තියෙනවා එරිත්‍රියාව කියලා. ඒතර මේ කොටස්වල මේ භූගෝලීය ප්‍රදේශයේ තමයි මේ හමිටික්වරු කියන අය පදිංචි වුණේ. සහ ඔවුන්ගෙන් පැවතගෙන එන අය අදටත් සිටිනවා. අදට ඒ හමිටික් කියන ජනවාර්ගික කණ්ඩායමේ බහුතරයක් ඉස්ලාම් දහම වැළඳගෙන තිනවා. ඒ වගේම යම් කිසි පිරිසක් කිතුනුවන් වශයෙන්ුත් ඉන්නවා. අපි කියොත් එරිත්‍රියාව, ඊට පස්සේ ඉතියෝපියාව කියන රටවල් වල බහුතරය කිතුනුවන් සිටින්නේ. ඉතියෝපියානු ඔර්තොඩොක්ස් සභාවට අයිති. ඒ වගේම යම් ප්‍රමාණයක කතෝලිකයන් පවා සිටිනවා. ඊට පස්සේ අර ජපෙත් කියන පුතාගෙන් ආපු වංශය තමයි සාමාන්‍යයෙන් අපි හිතන්නේ බටහිර ලෝකයට යන්න ඇත්ති කියලා, යුරෝපීය කොටසට යන්න ඇත්ති කියලා. එහෙනම් අපි කියන්නේ කොකේෂියානු ජනතාව කියලා. මොකද දැන් ඒ ජපෙත්ගෙන් එන පුතෙක්ගේ නමත් තමයි අෂ්කෙනට්සි. දැන් අදටත් අපි යුරෝපීය ජනතාවට, එහෙම නැත්නම් යුරෝපයේ ඉන්න ජුදාවරුන්ටත් යොදනවා ඔය නම. ඒ වගේම යුරෝපීය ජනතාවටත් යොදනවා හෙබ්‍රෙව් භාෂාවෙන් අෂ්කෙනට්සි කියලා අපි කියනවා. ඒතර ඒ ජපෙත්ගේ පරපුරෙන් එන අය බොහෝ විට බටහිර යුරෝපයට ගිහිල්ලා ඒ ප්‍රදේශයේ ව්‍යාප්ත වුණු ජනතාවට යම් සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ එන චරිතය තමයි ෂෙම් කියන. එය ෂෙම් කියලා අපිට ශබ්ද කරන්න පුළුවන්, එහෙම නැත්නම් සෙම් කියලා ශබ්ද කරන්න පුළුවන්. ඒ ඔවුන්ගෙන් එන ජන කොටසට අපි කියනවා සෙමිටික් වරු, සෙමයිට්ස්ලා කියලා. ඒතර ඔවුන් කවුද? කොහොමද ඔවුන්ගේ ඒ වර්ධනය සිදු වුණේ? දැන් බයිබලය සම්බන්ධයෙන් ඉතා වැදගත් ජන කොට්ටාශය තමයි සෙමිටික් වරු කියන අය. එතරේ නෝවාගේ පුතාගේ ඒ වංශයෙන් තමයි ඇත්තට එන්නේ ආබ්‍රහම්, එන්නේ ඒ වංශයෙන්. ආබ්‍රහම් අපි දන්නවා පැරණි බැබිලෝනියාවේ ඌර් කියන නගරේ ඉපදුනේ. ඒ ඌර් කියන නගරේ ඉපදිලා එතුමා අපි දන්නවා මැද පෙරදිග ප්‍රදේශයට පැමිණියා. වර්තමානයේ ඊශ්‍රායල් කියන ප්‍රදේශයට, ඊජිප්තුවටත් ගියා. එතකොට ආබ්‍රහම් එන්නේ මේ සෙමිතිගේ, ෂෙම්ගේ පෙළපතේ. උතර අපි දන්නවා ආබ්‍රහම්ට බිරිඳක් ඉදියා. ඒ බිරිඳගේ නම සාරායි. සාරාට දරුවන් ඉදිය නැහැ. ඒ නිසා ආබ්‍රහම්ගේ ගෙදර වැඩ කරා එක්තරා ගෙදර ඉදියා ඒ වැඩට කාන්තාවක්. ඒ කාන්තාව ඊජිප්තු ජාතික කාන්තාවක්, හාගාර් කියලා අපි කියනවා. ඊජිප්තු ජාතික කියන්නේ අර හමිටික් කියන වංශයෙන් තමයි එතුමිය ඇවිල්ලා තියෙන. හමිටික් කියන ජනවාර්ගික කණ්ඩායමට තමයි. එතකොට මොකද්ද සිදු වුණේ? සාරා කිව්වා ආබ්‍රහම්ට, දැන් දරුවන් නැති නිසා මගේ සේවකයාගෙන්, ගෘහ සේවිකාවකගෙන් හරි දරුවෙක් ලබා ගන්න කියලා. එතකොට හාගාර් ගැප් ගත්තා. ගැප්ගෙන පුතෙකුට උපත දුන්නා. ඒ පුතාගේ නම තමයි අපි දන්නවා ඉස්මායිල් කියන පුතා. එතකොට ඉස්මායිල්ලා හමු වෙලා ටික කාලයක් ගියාම දෙවන් වහන්සේගේ පොරොන්දුව මත අපි දන්නවා සාරායි පවා ගැප් ගත්තා. සාරායි ගැප් අරගෙන පුතෙකුට උපත දුන්නා ඉසා කියලා. එහෙම නැත්නම් ඉෂ්ටාක් හීබ්‍රු භාෂාවේ. එතකොට ඒ ඉෂාක් මොකද වුනේ? රෙබෙකා කියන කාන්තාව විවාහ වෙලා රෙබෙකාට සහ ඉෂාක්ට දරුවන් දෙදෙනෙක් ඇති වුණා. කවුද ඒ? වැඩිමලා ඒසාව්, ඊගාව දරුවා යාකොබ්. එතකොට ඒසාවුත් අපි දන්නවා විවාහ වෙලා පස්සේ කාලේ වැඩිහිටියෙක් වශයෙන් විවාහ වෙලා ඔහුට බිරින්දෑවරු 3 දෙනෙක් ඉඳලා ඒ 3 දෙනාගෙන් දරුවන් 5 දෙනෙක් ඇති වුණා. ඒ 5 දෙනාගෙන් ඇති වුණු වංශය, ඒ ගෝත්‍ර පහෙන් ඇති වුණු වංශයට තමයි කියන්නේ බයිබලයේ තුල එදොම්වරු කියලා. එඩොමයිට්ස්ලා කියලා කියන්නේ ඔවුන්ට. ඊට පස්සේ අර ඉස්මායිල් කියන ඒ ඒ ඒ දරුවා හාගාර්ගෙන් ඉපදුණු ඉස්මායිල්ටත් තමන්ගේ අම්මා ඌ කවුද හාගාර් ඉජිප්තු ජාතික කාන්තාවක් සරණ පාවා දෙනවා. මොකද එතුමියත් ඉජිප්තු ජාතික කාන්තාවක් නිසා ඒ රටෙන්ම ඒ වංශයෙන්ම කාන්තාවක් තම පුතාට සරණ පාවා දෙනවා. ඊට ඉස්මායිල්ට තම බිරිඳගෙන් තම ඉජිප්තු ජාතික බිරිඳගෙන් දරුවන් 12 දෙනෙක් බිහි වෙනවා. අතර පිරිමි 12යි එක කාන්තාවකුත් ඇති වෙන දුවක්. නමුත් ternary මැද පෙරදිග සමාජවල પરම්පරාව යන්නේ පිරිමියාගේ. පිරිමියා තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔහුගේ පුතුන් 12 දෙනා ගෝත්‍ර 12ක් බවට පත් වෙනවා. ඒ ගෝත්‍ර 12න් තමයි එන්නේ ඉස්මායිල් වරු කියන ජන කොටස. ternary කිව්සම ඉස්මායිල් වරු ගැන අපිට නිතරම කියව ගන්න පුළුවන්. ඉස්මායිල් වරු අර ජෝසප් තුමාව විකුණන්නේ ඇත්තට ඕන් ඉස්මායිල් වරුන්ට අවසානයේදී. ඔවුන් වෙළඳාමට ප්‍රසිද්ධ නමක් දැරුවා. මේ ඉස්මායිල් වරු තමයි පස්සේ කාලයේදී ඔවුන් පදිංචි වුණේ ওই අරාබි කාන්තාරය කියන ප්‍රදේශයේ. මොකද මැද පෙරදිග දැන් තියෙන දේශ සීමාවන් ඒ කාලේ තිබුණේ නැහැ. දැන් තියෙන රටවල් මේ විදිහට තිබුණේ නැහැ. බොහොම විවෘත භූමියක්. විවිධ ගෝත්‍රික කණ්ඩායම් විවිධ තැන්වල තමන් තෝරගෙන පදිංචි වෙලා ඉදියා. එතකොට මේ ඉස්මායිල් වරු ඒ අරාබි කාන්තාරයේ අරාබි කරයේ පදිංචි වුණු නිසා පස්සේ ඔවුන්ට අපි කියන්න පටන් ගත්තා අරාබි වරු කියලා. එතකොට ඉස්මායිල් වරු අරාබි වරු කියලා කියන්නේ ජන වාර්ගික කණ්ඩායමක්. ඔවුන්ගේ භාෂාව වුණේ ඔවුන් කතා කරන භාෂාව වුණේ අරාබි භාෂාව. ඒ අරාබි භාෂාව අපි දන්නවා අදටත් මැද පෙරදිග භාවිතාවන ප්‍රධාන භාෂාව. ඊතර ඉස්මායිල් වරු කවුද කියලා අපි හඳුනාගත්තා. ඊට පස්සේ අපි යම් මේ ජාකොබ්ට මොකද වුනේ? අපි දන්නවා ජාකොබ් මුලින්ම විවාහ වුණා. ජාකොබ් ප්‍රේමෙන් වෙලිලා ඉදිය රාහෙල් කියන කාන්තාව එක්ක. නමුත් රාකෙල්ගේ අක්කා ඉඳපු නිසා ඒ කාලේ තිබුණ අර ලංකාව වගේ සම්ප්‍රදායක් අක්කා ගෙදර ඉන්නවා නම් නංගිව විවාහ කරලා දෙන්නේ නැහැ. ඒ නිසා මොකද වුනේ? ජාකොබ්ට විවාහ වුණා ලෙයා කියනේ වැඩිහිටි ඒ වැඩිමල් අක්කව එක්ක විවාහය. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ තව අවුරුදු 7ක් වැඩ කළා රාකෙල් එක්කත් විවාහ වුණා. මේ දෙන්නට ගෘහ සේවිකාවක් දෙදෙනෙකුත් ඉන්දියා. ලෙයාට සහ රාකෙල්ට කවුද? බිල්හාහා සිල්පා කියලා. ඒ කාලේ එහෙමයි. ඒ කාලේ සාමාන්‍ය යමක් කමක් තියෙන කාන්තාවන් විවාහ වුණාමත් ඒ කාන්තාවගේ ගෘහ සේවිකාව යත් එක්ක යනවා. ඒ ගෘහ සේවිකාවත් ඒ ස්වාමි පුරුෂයාගේ පෞද්ගලික බූදලේ කොටසක් වෙනවා. ඒ බිරිඳගේ ගෘහ සේවිකාව වුණාට ඒ ගැන තීරණ ගැනීමේ හැකියාව ස්වාමි පුරුෂයාට තිබුණා. එතකොට මේ හතර දෙනාගෙම ජාකොබ්ට දරුවන් 13 දෙනෙක් ඉපදෙනවා. පිරිමි 12යි එක කාන්තාවක්. ඒක අර ඉස්මායිල් වගේ තමයි. ඉස්මායිල්ටත් පිරිමි 12යි එක දුවක් ඉපදෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි සිදු වෙන්නේ. එතකොට මේ පිරිමි 12න් තමයි ගෝත්‍ර 12 ඇති වෙන්නේ ඊශ්‍රායෙල් වංශයේ. මොකද ජාකොබ්ගේ නම අපි දන්නවා පස්සේ කාලයේදී අර දේවදූතයා එක්ක කරපු පොරබැදීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ නම වෙනස් කරා ඊශ්‍රායෙල් කියන එකට. Struggle with God. දයන් වහන්සේ සමග අරගලය කියන එක තමයි එහි අර්ථය. ඔහු මොකද වුනේ? ඊශ්‍රායෙල් කියන නම ගත්තා. ඒතර ඔහුගේ පුතුන් 12 දෙනාගේ පැවතෙන ඒ කණ්ඩායමට තමයි අපි කියන්නේ ඊශ්‍රායෙල් ජනතාව. ඊශ්‍රායෙල් වරු කියලා. ඔවුන් කතා කරපු භාෂාව තමයි හීබ්‍රෙව් භාෂාව. ඒක නිසා අපි ඔවුන්ට කියනවා හීබ්‍රෙව් වරු කියලාත් කියනවා, ඊශ්‍රායෙල් වරු කියලාත් කියනවා, ජුදා වංශිකයෝ කියලාත් කියනවා. එතර පැරණි ගෙවිසුමේ කේන්ද්‍රීය ජන කොටස තමයි කවුද? ඊශ්‍රායෙල් වරු. ජාකොබ්ගේ පුතුන් 12 දෙනාගෙන් පැවතගෙන එන ඒ කණ්ඩායම. එනිසා බයිබල් අධ්‍යයනයේදී අපි අවම වශයෙන් පුතුන් 12 දෙනාගේ නම් හරි මතක තියාගන්න ඕන. ඒක වැදගත්. එතර අපිට තේරෙන්න පටන් ගන්නවා. එතර කවුද මේ පුතුන් 12 දෙනා? රුබෙන්, සිමියොන්, ජූදා, ලෙවි, ඉසකාර්, නප්තලි, අෂර්, ඊට පස්සේ දාන්, ගාද්, ජෝසෙෆ්, ඊට පස්සේ බෙන්ජමින්. මං හිතනවා මම එක නමක්වත් අතපසු කරේ නැහැ කියලා. ඒ දුවගේ නම තමයි උනේ දීනා කියලා. අපි ඒ ගැන වැඩි විස්තර අහන්න දන්නේ නැහැ. එතකොට මේ යාකොබ්ගේ පුතුන් 12 දෙනා තමයි ඊශ්‍රායෙල් ගෝත්‍ර බවට පත් වුනේ. එතකොට පැරණි ගිවිසුමේ ඒ දේව අනාවරණය ඔවුන් කේන්ද්‍ර කරගෙනයි සිදු වුනේ. එතකොට දැන් බලන්න ආයි අපි පොඩ්ඩක් බලමු මේ ඉතිහාසය දිහා. නෝවාගේ පුතුන් 3 දෙනා කවුද? හම්, ෂෙම්, ජපෙත්. එතකොට ඔවුන්ගේ පුතුන් 3 දෙනාගේ විශාල ජන කණ්ඩායමක් ඇති වුණා. එතකොට එක පුතාතුගෙන් ආවා හමිතික් වරු උතුරු අප්‍රිකාවේ පදිංචි වෙච්ච, ජපෙත්ගෙන් ආවා බටහිර යුරෝපයේ පදිංචි වුණු ඒ ජන කොටස්. ඊට පස්සේ ෂෙම්ගෙන් තමයි එන්නේ ප්‍රධාන ජන කණ්ඩායම් දෙකක් ඇති වෙනවා. එකක් වර්තමානයේ අරාබිවරු කියන කණ්ඩායම ඉස්මායිල්ගෙන් පැමිණෙන්නේ, ඒ වගේම වර්තමානයේ ඊශ්‍රායෙල්වරු කියන ඒ කණ්ඩායම පැමිණෙන්නේ ඉසාග්ගේ පුතෙක් වූ ජාකොබ්ගේ. ඊට අමතරව ඒසාවුගෙන් එදොම්වරු කියන කණ්ඩායම ඇති වුණා. පස්සේ උනේ එදොම්වරු බොහෝ අය එක්ක අරාබිවරු එක්ක විවාහවලට ඇතුළු වුණා. එහෙම නැත්නම් ඊශ්‍රායෙල් වංශය එක්ක ඇතුළු වෙලා යම් කිසි විදිහක ඔවුන් මිශ්‍ර වෙලා ගියා. දැන් අද ලෝකේ එදොම්වරු කියලා වෙනම ජන කොට්ටාශයක් අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ නැහැ. නමුත් ඔවුන් ඉතා ප්‍රබල විදිහට ව්‍යාප්ත වෙලා ඉඳිය. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මහා හෙරෝද් රජ ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට ජෙරුසලමේ ඉඳපු ඒ රජ මහා හෙරෝද් ඇත්තටම එදොම්වරයෙක්. ඔහු භාගයක් එදොම් භාගයක් අරාබි. නමුත් දේශපාලන හේතු නිසා ඔහු ජුදා ආගම වැළඳගත්තා. එතකොට දැන් ওই ජන වාර්ගික කණ්ඩායමුයි ආගමුයි අපි පටලව ගන්න අරකල. එතකොට වර්තමාන අරාබිවරු ගත්තොත් අරාබි කියලා කියන්නේ ආගමක් නෙවෙයි. අරාබිවරු කියලා කියන්නේ ජන වාර්ගික කණ්ඩායමක්. ඔවුන් කතා කරන භාෂාව අරාබි භාෂාව. ඒ ජන වාර්ගික කණ්ඩායම. ඒක හරියට සිංහල. සිංහල කිව්වම ආගමක් නෙවෙයි ජන වාර්ගික කණ්ඩායමක්. සිංහල මිනිසුන් අතර බහුතරය බුදුදහම වැළඳගත් අය. ඒ වගේම සුළුතරයක් ඉන්නවා අපි දන්නවා කිතුනු දහම වැළඳගත් අය. එතකොට ලංකාවේ ඉන්න ද්‍රවිඩ කිව්වම ද්‍රවිඩ කියන්නේ ජන වාර්ගික කණ්ඩායමක්. ද්‍රවිඩයන් අතර බහුතරය අදහන ආගම තමයි හින්දු ආගම. ඒ වගේම සුළුතරයක් ඉන්නවා ලංකාවේ කිතුනු ආගම අදහන. අන්න එහෙම දෙයක්. එතකොට මේ පැරණි කාලයේදී ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේදී, ඒ වගේම දාවිත් රජතුමාගේ වගේ කාලයේදී ඒ ඉස්මායිල් වරු බහුදේවවාදී ආගම් අදහපු අය. විවිධ දෙවිවරුන්ට ඔවුන් වන්දනාමාන කරා. ඔවුන් එක ආගමක් යටතට එන්නේ මොහොමඩ්තුමාගේ පැමිණීමත් සමඟ. දැන් මොහොමඩ්තුමා ඉපදුනේ ක්‍රිස්තු වර්ෂ 570 දී. ඒ කියන්නේ දැනට අවුරුදු දල වශයෙන් 1430කට වගේ පෙර. ලොකු කාලයකට පෙර නෙවෙයි. ඒතර මොහොමඩ්තුමා ජනවාර්ගිකත්වයෙන් අරාබි ජාතිකයෙක්. එතුමා ඉපදුනේ මෙකා කියන ස්ථානයේ. අද ඒ අයිති වෙන්නේ සවුදි අරාබියට. නූතන සවුදි අරාබියට. එතර එතුමා ඉස්මායිල්වරයෙක්, එහෙම නැත්නම් අරාබිවරයෙක්. එතුමාට ලැබුණු ඒ අනාවරණයේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තු වර්ෂ 622 දී එතුමා විසින් මේ ඉස්ලාම් කියන දහම ගොඩනගන්න සහ වැඩි දියුණු කරන්න පටන් ගැනුණා. එතකොට මොකද වුනේ? එතුමා අරාබි ජාතිකයෙක් නිසා එතුමාට පුළුවන් වුණා බහුතර අරාබි ජනතාවක්ව මේ ආගම වටා එක්සේසත් කරන්න. සමහරක් අය එතුමාට විරුද්ධව ගියා. අපි ඉතිහාසය කියවනකොට දන්නවා. නමුත් එතුමාට පුළුවන් වුණා අරාබි ජාතිය මේ එක ආගමකට ගන්න. ඒ සිදු වුණේ පටන් ගත්තේ ක්‍රියාවලිය 622 ක්‍රිස්තු වර්ෂ. එතුමා මිය ගියා ක්‍රිස්තු වර්ෂ 632 දී. ඒ කියන්නේ දල වශයෙන් දැනට අවුරුදු 1400කට ආසන්න කාලයකට පෙර, 1350කට 60කට වගේ පෙර තමයි එතුමා මිය ගියේ. එතර මොකද වුනේ? අරාබිවරු ඉස්ලාම් දහම වැළඳගත්තා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලෝකේ ඉන්න හැම අරාබි ජාතිකයෙක්ම මුස්ලිම් කියන එක අද නැහැ. අරාබි ජනතාවගෙන් බහුතරයක් වැළඳගෙන තියෙන ආගම තමයි ඉස්ලාම් දහම. නමුත් සුළුතරයක් ඉන්නවා කිතුනුවන්. අරාබිවරු අතර පවා කිතුනු ජනගහනයක් ඉන්නවා. ඔවුන් සුළුතරයක්. සමහර රටවල 3%, 4% යන ආදි වශයෙන්. එතකොට අපි මේ දෙක පටලවා ගත යුතු නැහැ. අරාබි කියලා කියන්නේ ආගමක් නෙවෙයි ජන වාර්ගික කණ්ඩායමක්. ඔවුන් අදහන ආගම බහුතරයක් අරාබිවරුන්ගේ ආගම තමයි ඉස්ලාම් දහම. ඉස්ලාම් දහම වැළඳගත්තම අපි ඔහුට කියනවා ඔහු මුස්ලිම් භක්තිකයෙක් කියලා. එතකොට දැන් අපි යම් ජුදා වංශයට යම් ජාකොබ්ගේ දරුවන් 12 දෙනාගෙන් පුතුන් 12 දෙනාගෙන් එන මේ ජුදා වංශයෙන් තමයි ජුදා ආගම මේ ලෝකෙට එන්නේ. එතකොට අපි ගත්තොත් මොසෙස් තුමා තමයි ජුදා ආගමේ කේන්ද්‍රීය චරිතය. පැරණි ගිවිසුමේ වැදගත්ම චරිතය මොසෙස් තුමා. මොකද මොසෙස් තුමා හරහා තමයි දෙවියන් වහන්සේ තම නීතිය ජනතාවට දෙන්නේ. ඒ වගේම මොසෙස් තුමා අයිති ගෝත්‍රක කණ්ඩායම තමයි ලෙවි කියන ගෝත්‍රය. දැන් ජුදා ආගමේ තිබුණා මෙහෙම දෙයක්. ඔවුන් දැනගෙන ඉඳියා තමන් අයිති ගෝත්‍රික කණ්ඩායම. ඔවුන් ජුදා වුණාට ඒ ගෝත්‍රික කණ්ඩායම ගැන ඔවුන්ට අවබෝධයක් තිබුණා. ඒ අනන්‍යතාවය ඔවුන්ට වැදගත්. ඒතර මොසෙස් ලෙවි ගෝත්‍රයේ උදාහරණයක් වශයෙන්. ක්‍රිස්තුන් වහන්සේ අයිති වෙන්නේ ජුදා කියන ගෝත්‍රයට. ඒ වගේම අපි ගත්තොත් පාවුලුතුමා අයිති වෙන්නේ බෙන්ජමින් කියන ගෝත්‍රයට. ඊට පස්සේ අපි ගත්තොත් තව ප්‍රධාන නායකෙක් වුණු ජොෂුවා අයිති වුණේ ඊෆ්‍රයිම් කියන එක. ජෝසෙප්ගේ පුතු දෙන්නට තිබුණ උපගෝත්‍ර දෙකක් ඊෆ්‍රයිම් සහ මනාසේ කියලා. අර ජෝසෙප්තුමාට විශේෂ සැලකිල්ලක් ඔවුන් දැක්වුවා. මොකද ඔහු නිසා තමයි ජුදා වංශයේ බේරුණේ ඊජිප්තුවට ගිහිල්ලා. ඔහුගේ පුතුන් දෙදෙනාට උපගෝත්‍ර දෙකක් තිබුණා ඊෆ්‍රයිම් සහ මනාසේ. හැබැයි ඔවුන් දෙදෙනා අයිති වෙන්නේ ජෝසෙප්ගේ ගෝත්‍රයට තමයි මූලික වශයෙන්. එතකොට මේ ජුදා අයගෙන් තමයි මේ ජුදා දහම පැමිණෙන්නේ. දැන් ජුදා දහම ආරම්භයේදී වෙනත් ආගම් වගේ නෙවෙයි ජනවාර්ගික කණ්ඩායමක් එක්කයි බැඳිලා තිබුණේ. ඒක ටිකක් වර්තමානයේ තියෙන හින්දු දහමට ටිකක් සම්බන්ධයි. මොකද හින්දු දහමක් බිහි වෙන්නේ ඉන්දියාව මුල් කරගෙන. ඒතර අර ඉන්දිය වීම සහ හින්දු දහම අතර අනන්‍යතාවයක් තිබුණා වගේ ජුදා ආගමත් බිහි වෙන්නේ ජුදා ගෝත්‍රය, ජුදා වංශය මුල් කරගෙන. පස්සේ කාලේ යම් යම් වෙන ජාතීන් ජුදා ආගම වැළඳගෙන තියෙනවා. නමුත් අදට බහුතරය ජුදා ජාතිකයන්, ජුදා ආගමේ සමාජිකයන් ජුදා ජාතිකයන් අදට. එතකොට මෙහෙමයි මේ ජනවාර්ගික සහ ආගමික දේ සම්බන්ධ වුනේ. එතකොට අපි තව කාරණාවක් මෙහිදී තේරුම් ගත යුතු වර්තමානයේ මේ ඊශ්‍රායල් කියන රටේ අපි අහනවා ජනමාධ්‍යවල දකින්නවා පුවත්පත්වල දකින්නවා තව කණ්ඩායමක් ඉන්නවා පලස්තීනවරු කියලා. කවුද මේ පලස්තීනවරු? දැනට තියෙන ඓතිහාසික සාධක අනුව පලස්තීනවරු පැවතගෙන එන්නේ පැරණි ඒ භූමියේ සිටි කානානීය ගෝත්‍රවලින්. අපි පැරණි ගිවිසුම කියවගත්තාම විශේෂයෙන්ම උත්පත්ති පොත, ඊට පස්සේ නික්මයාම වැනි ග්‍රන්ථ කියවගත්තාම ආබ්‍රහම් ඇතුළු පිරිස, ඔහුගේ පවුලේ අය පොරුන්දු දේශයේ ඉඳියාම මේ කානාන් දේශයට ආවම එතන ඉඳියා ගෝත්‍ර කණ්ඩායම්, කානානීය ගෝත්‍ර කණ්ඩායම්. පෙරිසිවරු, ජෙබිසිවරු, හිවිවරු, අමෝරිවරු, හිත්තිවරු යනාදී වශයෙන් අපි අහලා තිනවා විවිධාකාරේ කානානීය ගෝත්‍රේ වගේම පිලිස්තිවරු යනාදී වශයෙන්. මේ කානානීය ගෝත්‍රවලින් පැවතගෙන එන ජනතාවට තමයි අද අපි කියන්නේ පලස්තීනවරු. මේ පලස්තීනවරු අතර බහුතරයක් අද ආගමක් වශයෙන්, ඔවුන්ගේ ආගම තමයි ඉස්ලාම් දහම. ඔවුන් වැළඳගෙන තියෙන ඉස්ලාම් දහම. හැබැයි ඔවුන් අතර සුළුතරයක් ඉන්නවා කිතුනු. උදාහරණයකට අද අපි බෙත්ලෙහෙමට ගියොත් බෙත්ලෙහෙම විශාල වශයෙන් බෙත්ලෙහෙමේ ඉන්නේ පලස්තීනවරු. ඔවුන්ගේ බහුතරය ඉස්ලාම් භක්තිකයන්. නමුත් විශාල ප්‍රමාණය 120ක් 30ක වගේ කිතුනුවන් පවා පලස්තීනවරු අතර ඉන්නවා. ඒතර පලස්තීනවරු කියලා කියන්නේ ආගමක් නෙවෙයි ජනවාර්ගික කණ්ඩායමක්. ඔවුන් අතර බහුතරය ඉස්ලාම් භක්තිකයන්, සුළුතරයක් ඉන්නවා කිතුනුවන්. එතන අපි මේවා හරියට තෝරා බේරා ගත යුතුයි. ඒ වගේම ඔවුන් ඒ පදිංචි වෙලා ඉන්න ඒ ස්වාධීන ඔවුන්ට අයිති ඒ කොටස වුණාට එහි මැදගත පාලනය තියෙන්නේ වර්තමානයේ ඊශ්‍රායල් කියන රටෙන් තමයි පාලනය. ඒකෙන් අදහස් වෙන්නේ දැන් නූතන පලස්තීනවරුන්ට වෙනම හමුදාවක් නෑ. ඔවුන්ට පොලිස් බලතල තියෙනවා. ඒක අර ස්වාධීන ඒකකයක් වගේ ඔටොනොමස් රීජන් එකක්. හැබැයි හමුදා බලතල නැහැ. ඒව සේරම පාලනය වෙන්නේ ඊශ්‍රායල් රාජ්‍යයේ. ඒතර අර වර්තමාන තත්වයන් අපි තේරුම් ගන්න ඓතිහාසික පසුබිම, ඓතිහාසික ඒ පරිණාමය ඉතාම වැදගත්. ඒ වගේම අපි පටලවා ගත යුතු නැහැ ජනවාර්ගික කණ්ඩායමක් සහ ආගමික කණ්ඩායමක් කියන දෙක. එතකොට වර්තමාන ඊශ්‍රායල් කියන රටේ මූලික වශයෙන් ප්‍රධාන වශයෙන් භාෂාවන් දෙකක් භාවිත වෙනවා. ඒ තමයි බෞතරයක් කතා කරන්නේ හීබ්‍රෙව් භාෂාව, නූතන හීබ්‍රෙව් භාෂාව. ඒ වගේම පලස්තීනවරු කතා කරන්නේ අරාබි භාෂාව. ওই දෙක තමයි මූලික වශයෙන් රාජ්‍ය භාෂා දෙක වශයෙන් සැලකන්නේ. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාවත් භාවිත වෙනවා ප්‍රධාන භාෂාවක් වශයෙන්. එතකොට වර්තමාන ඊශ්‍රායලයේ කියන රටේ හෙබ්‍රෙව්, අරාබි සහ ඉංග්‍රීසි කියන භාෂාවන් භාවිත වෙනවා. එතකොට පැරණි ගිවිසුමේ ජනවාර්ගික සංයුතිය ඉතා වැදගත් අපි පටලවා ගන්න නැතුව තේරුම් ගැනීම. දැන් මේකෙන් අදහස් වෙන්නේ මෙහෙම දෙයක්. මේකෙන් අදහස් වෙන්නේ මේ ජාතීන් කිසිසේත්ම මිශ්‍ර වෙන්නේ නැතුව ඉන්දියා කියන එක නෙවෙයි, මිශ්‍ර වීම සිදු වෙලා තියෙනවා. ඒක වළක්වන්න බෑනේ. ලෝකේ අර පිරිසිදු ජාතියක් කියලා දෙයක් ඇත්තට නැහැ. යම් යම් ආකාරයෙන් මිශ්‍ර වීම වෙලා තියෙනවා. නමුත් මූලික වශයෙන් ඒ සංයුතිය හැදිලා තියෙන්නේ එහෙමයි. උතර පැරණි ගිවිසුමේ ප්‍රධාන ජන කොටස් තුනවන හෙබ්‍රෙව්වරු ජාකොබ්ගේ පුතුන්ගෙන් පැවතගෙන එනවා. ඊට පස්සේ ඉස්මායිල්ගේ පුතුන්ගෙන් පැවතගෙන එන ඉස්මායිල්වරු හෝ අරාබිවරු ඉන්නවා. ඊට පස්සේ පැරණි ගිවිසුමේ ඒසාවුගේ පුතුන්ගෙන් පැවතගෙන ඒ එදොම්වරු, එන්නත ඒ එඩොමයිට් කියන ජනකොටස පැවතිලා තියෙනවා. ඊට අමතරව අපි දන්නවා කානානීය ගෝත්‍ර විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ කාලේ. ඒ කානානීය ගෝත්‍රවල ආගම උනේ ඔවුන් ඇත්තට ජුදා ආගම වැළඳගත්තේ නැහැ. ඔවුන්ගේ ආගම උනේ බහුදේවවාදී ආගමක්. මොකද මේ ගෝත්‍ර අතර මුලින්ම ඇති වුණු සංවිධානාත්මක ආගම තමයි ජුදා ආගම. ජුදා ආගමට තියෙනවා දල වශයෙන් ඉතිහාසයක් අවුරුදු අපිට කියන්න පුළුවන් අවුරුදු 3500ක් හෝ ඊට වඩා ටිකක් වැඩි ඉතිහාසයක් ජුදා ආගමට තියෙනවා. ඊට පස්සේ තමයි කිතුනු දහම බිහි වෙන්නේ අවුරුදු 2000කට පෙර. ඊට පස්සේ තමයි ඉස්ලාම් දහම බිහි වෙන්නේ. ඒතර මැද පෙරදිග ප්‍රදේශයෙන් බිහි වුණු ප්‍රධාන වශයෙන් ආගම් තුනක් තියෙනවා. ඒ මොනවාද? ජුදා දහම, කිතුනු දහම සහ ඉස්ලාම් දහම කියන ඒ ආගම් තුන බිහි වෙලා තියෙනවා. ඒතර ජනවාර්ගික කණ්ඩායම කුමක්ද, ආගමික යථාර්ථය කුමක්ද කියලා අපි තෝරා බේරා ගන්න ඕනේ. එතකොට අපිට ලේසි බයිබලේ කියව ගන්න. ඒ වගේම පැරණි ගිවිසුමේදී ඉංග්‍රීසි බයිබල් වල පවා ජුදා ජනතාව හඳුන්වන්න මූලික වශයෙන් වචන තුනක් යෙදුවා. ඉංග්‍රීසියෙන් කියනවා නම් ඉස්රායිලයිට්ස් වරු, එහෙම නැත්නම් හෙබ්‍රෙව්ස්, හීබ්‍රූස්, එහෙම නැත්නම් ජූස් ලා කියලා. ජුදාවරු, ඊශ්‍රායල්වරු සහ හෙබ්‍රෙව්වරු. හැබැයි වර්තමානයේ ජුදා ජනතාවට අපි යොදන්නේ නැහැ ওই නම් තුනම සාමාන්‍යයෙන්. අද වර්තමාන ඊශ්‍රායලයේ ජීවත් වෙන ජුදා වංශිකයන්ට අපි කියන්නේ, එහෙම නැත්නම් පුරවැසියන්ට කියන්නේ ඊශ්‍රායලීස් කියලා. ඊශ්‍රායලීස්. IS RAELIS ඊශ්‍රායලී. අපි කියනවා he is an Israeli කියලා. ඒක වර්තමානයේ ඉන්න ඊශ්‍රායලයේ කියන රටේ පුරවැසියන්ට යොදන එකක්. පර්නිගයස් ජීවිසුමේදී අපි යෙදුවේ ඉස්රායිලයිට්ස් ලා කියලා. ඊශ්‍රායල් වරු කියලා. ඒතර ඒ අවබෝධයක් අපිට තියෙනකොට ලේසි මේ දේවල් තෝරා බේරා ගන්න. ඒතර අපි ක්‍රිසුන් වහන්සේව ගත්තොත් ක්‍රිසුන් වහන්සේ ජුදා වංශිකයෙක්. ජූදා කියන ඒ ගෝත්‍රයෙන් පැවතගෙන එන්නේ. මරියතුමියව ගත්තොත් මරියතුමිය ජුදා වංශිකයෙක්. බොහෝ විට අර ලෙවි කියන ගෝත්‍රයට අයිති. ඒ වගේම පාවුලුතුමා, පේදුරුතුමා, ජොහාන්තුමා, ඊට පස්සේ ස්නාවක ජොහාන්තුමා, ඊට පස්සේ අපි ගත්තොත් ලංකාවේ ප්‍රසිද්ධියට පත් වෙච්ච සන්ත ආනාමුනිශ්වරිය යනාදි මේ මහා දැවැන්ත චරිත සියලු දෙනාම ජනවාර්ගික කණ්ඩායමක් වශයෙන් ජුදා වංශයට අයිති වෙන්නේ. ඔවුන් ජුදාවරු. එතන කිතුනු දහමේ ඒ මුල් කිතුනුවන්, ඒ මුල් අනුගාමිකයන් සියලු දෙනාම පාහේ ජුදා වංශිකයන්. ඊට පස්සේ තමයි මේ පැතිරෙන්න පටන් ගත්තේ අනෙකුත් ජාතීන් වෙතට. මම හිතන්නේ ඉතිහාසයේ ඉතා වැදගත් බයිබලය ගැන අපි යම්කිසි ගැඹුරු අධ්‍යයනයක මෙහෙ වෙනකොට. ජේසුස් ක්‍රිස්තුස්
හොඳයි දයාබර හිතවතුනි, අදත් මෙලෙස නිමාව දකින්නේ කිතුණු කැඩපත කිතුණු සංගරාමේ වැඩසටහනයි. අද වැඩසටහන සඳහා ප්‍රස්තුත වූයේ ජුදා වංශය යනු කවුරුන්ද? ඔවුන් ඇයි මේ තරම්ම වැදගත් වන්නේ? ඔවුන් කොහෙන්ද පැමිණෙන්නේ? යන්න පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමට අප මැදිරියට සැපමිණියා මහාචාර්ය ඇන්ටන් මීමන. අදත් සුපුරුදු ලෙසින් වැඩසටහන නිෂ්පාදනය කළ ඔබ වෙතගෙන ආවා ශාන්ත සිරිපතිරණ. ඔබට සුවදායී දවසක්. ජේසු පිටයි.
Radio Veritas.